මේ මුසාරත්මත්තම ඔබතුමාට මිනිත්තු 9ක කාලයක් තියෙනවා.
தலைமை ஆசனத்தில் அமர்ந்திருக்கும் உறுப்பினர் அவர்களே, இன்றைய தினம் சுற்றாடல் மற்றும் வனவிலங்கு வன பாதுகாப்பு அமைச்சு மீதான இந்த விவாதத்திலே எனக்கும் சந்தர்ப்பம் தந்தமைக்காக முதற்கண் நன்றி. முதலாவதாக எங்களுடைய வனவிலங்கு வன இலாக்கா அமைச்சர் பவித்ரா வன்னியாராச்சி மற்றும் இந்த நாட்டினுடைய அதிமேதகு ஜனாதிபதி ரணில் விக்ரம்சிங் அவர்களுக்கு நான் முதற்கண் நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். ஏனென்றால் வனவிலங்கு வைல்ட் லைஃப் ஃபாரஸ்ட் திணைக்களங்களினால் நீண்டகாலமாக வர்த்தமானி அறிவித்தல் ஊடாக சுவீகரிக்கப்பட்ட காணிகளை விடுவிக்க வேண்டும் என்பதற்காக மக்கள் 2 தசாப்தங்களுக்கு மேலாக போராடி வந்தார்கள். எனவே அவ்வாறு போராடி வந்த மக்களுக்கான காணிகளை பெற்றுக் கொடுப்பதிலே பல்வேறு சிரமங்கள் இருந்தன. இத்தகையதொரு சூழ்நிலையிலே இந்த காணிகளை துரிதமாக வழங்க வேண்டும், இந்த நாட்டினுடைய உணவு உற்பத்தியை அதிகரிக்க செய்ய வேண்டும் என்கின்ற நோக்கிலே 1985 வர்த்தமானி அறிவித்தல் ஊடாக 1985 முன்னர் இது குறித்த மக்களினுடைய காணிகள் என்பதற்கான அடையாளங்கள் நிரூபிக்கப்படுமாக இருந்தால் அந்த காணிகளை விடுவிக்கலாம் என்பதாக ஜனாதிபதி அவர்களும் அதேபோன்று கேபினெட் அமைச்சரும் கொண்டு வந்த இந்த சுற்றறிக்கையின் பிரகாரம் இப்போதும் காணிகள் விடுவிக்கின்ற நடவடிக்கைகள் மேற்கொள்ளப்பட்டு வருகின்றன. எனவே அனைத்து காணி சொந்தக்காரர்களும் இவ்வாறான காணிகள் விடுவிக்கப்படுவதையிட்டு மகிழ்ச்சியாக இருக்கின்றார்கள். பல இடங்களில் விடுவிக்கப்பட்டிருக்கின்றன, சில இடங்களில் விடுவிக்கப்படவில்லை என்பதான குற்றச்சாட்டுகளும் இருக்கின்றன. இருந்தபோதும் கூட துரிதமாக எனது மாவட்டமான அம்பாறை மாவட்டத்தில் இவ்வாறான காணிகள் விடுவிக்கப்படுவதற்கான ஏற்பாடுகள் நடந்து இப்பொழுது இறுதிக்கட்டத்தில் இருக்கின்றன. எனவே இத்தகைய முயற்சியை செய்கின்றமைக்காக இந்த குறித்த அமைச்சருக்கும் அதேபோன்றும் ஜனாதிபதி அவர்களுக்கும் என்னுடைய நன்றிகளை நான் தெரிவித்துக் கொள்கின்றேன். அதேபோன்றும் இந்த வைல்ட் லைஃப் ஃபாரஸ்ட் டிபார்ட்மெண்டிலே பணிபுரிகின்ற ஊழியர்களுக்கும் என்னுடைய நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். நான் ஒரு 6 பிரதேசங்களுக்கான பிரதேச ஒருங்கிணைப்பு குழு தலைவராக இருக்கின்றேன். எனவே எல்லா பிரதேசங்களுக்கும் செல்கிற போது பொதுவாக நாம் சந்திக்கின்ற பிரச்சனை என்னவென்றால் யானை மனித மோதல். யானைக்கும் மனிதனுக்கும் இடையிலான இந்த மோதல் ஒரு பெரும் துயராக தொடர்ந்து வருகின்றன. மனிதனும் ஒரு புறமாக இறக்கின்றான், மனிதனுடைய உடைமைகள் ஒரு புறம் இழக்கப்படுகின்றன, இன்னும் ஒரு புறத்திலே யானைகள் இறக்கின்ற நிலையும் இங்கே ஏற்பட்டுக் கொண்டு வருகிறது. இந்த நிலையை கட்டுப்படுத்துவது இன்று அத்தியாவசியமான இன்றியமையாத ஒரு தேவையாக இருக்கின்றது. ஆனால் இவ்வாறான இந்த நிலையை கட்டுப்படுத்துவதிலே பல்வேறு சிரமங்கள் இருக்கின்றன. குறிப்பாக இன்று நாம் சொல்லக்கூடிய மிக முக்கியமான ஒரு விடயம், இந்த அமைச்சுக்கென ஒதுக்கப்பட்டிருக்கின்ற பணம் போதாது என்பதுதான் இங்கு நாம் கவனிக்கக்கூடிய ஒரு விடயமாக இருக்கின்றது. வனவிலங்கு அதிகாரிகளை பொறுத்தளவில் ஒவ்வொரு பிரதேசத்தையும் நாம் எடுத்து பார்க்கிற போதும் சாதாரணமாக கட்டுக்கடங்காத யானைகளை எளிதாக மனிதர்களால் இலகுவில் கட்டுப்படுத்த முடியாது. அவ்வாறு கட்டுப்படுத்துவதாக இருந்தாலும் வனப்பிரதேசம் என்பது ஒரு பரந்த பிரதேசமாக இருக்கின்றன. எனவே இந்த பிரதேசங்களுக்குள் ஒரு குறிப்பிட்ட தொகையினரான மக்கள் அதிகாரிகள் சென்று இந்த யானைகளினால் ஏற்படுகின்ற ஆபத்துக்களை தவிர்ப்பதற்கும் கட்டுப்படுத்துவதற்கும் முடியாதவர்களாக இருக்கின்றார்கள். எனவே அதிமேதகு ஜனாதிபதி அவர்களிடம் ஒரு வேண்டுகோள் விடுக்கின்றேன், இந்த குறிப்பிட்ட அமைச்சுக்கு மேலதிகமாக பணத்தை ஒதுக்குவதன் ஊடாகவும் இந்த குறிப்பிட்ட அமைச்சுக்கு மேலதிகமான ஊழியர்களை உள்வாங்கிக் கொள்வதன் ஊடாகவும் எதிர்காலத்தில் இந்த யானை மனித மோதலை தவிர்ப்பதற்கான நடவடிக்கைகளை எடுக்குமாறு நான் இங்கே பணிவாக நான் வேண்டிக் கொள்கின்றேன். இதே சமயத்தில் இன்னும் ஒரு புறமாக இந்த வன இலாக்கா அதிகாரிகள் தொடர்பான பல்வேறு குற்றச்சாட்டுகளும் இங்கே இல்லாமல் இல்லை. பொதுவாக விடுமுறை நாட்களிலே சென்று மக்களினுடைய காணிகளுக்குள் கற்களை போட்டு அதை தங்களுக்குரியதாக அவர்கள் செய்கின்ற அராஜகங்கள் கொஞ்சம் நஞ்சமல்ல. 2006-2010 வர்த்தமானி அறிவித்தலால் அம்பாறை மாவட்டத்திலே வயல் காணிகள் பலவுமே சுவீகரிக்கப்பட்டு வன இலாக்காவிற்கும் வனவிலங்கு திணைக்களத்திற்கும் சுவீகரிக்கப்பட்ட போது நடந்த விடயங்களை நாம் பார்க்கின்ற போது பல தவறுகள் அதிகாரிகளால் விடப்பட்டிருக்கின்றன. குறிப்பாக இங்கே ஏசி அறைக்குள் இருந்து கொண்டு அவர்கள் GPS மூலமாக இவ்வாறான இடத்தினை அடையாளம் செய்கின்ற போது நடந்த தவறுகள் பெரிய தவறுகளாக இருக்கின்றன. அவ்வாறான தவறுகளிலே நடந்திருக்கின்ற அநியாயங்கள் நான் குறிப்பிட்டு சொல்ல விரும்புகின்றேன். இந்த அதிகாரிகளுக்கு பொத்துவில் பெத்தேங்கிற பள்ளி அடிவட்டைகள இடம் தீனுவாள் பள்ளி அடிவட்டைன்னு அம்பார டிஸ்ட்ரிக் இந்த துறத்துறை ஒக்கம் எனவா மெதே பாறை எனவா இக்க பெத்தேத் கும்புரு அனித் பெத்தேத் கும்புரு எங்களுக்கு மாயம் தாளத்தின் தாய පාරෙන් මැද ඒ කොහමද ඒක කරගත්තේ කියලා අපි හොයලා බලනකොට අපිට තොරතුරුවක් ආවා. මේගොල්ලන් අර ගල දාලා යනකොට ඒ අධිකාරීලා සමහර කට්ටියකින් සල්ලි මොන හරි උදව්වක් බලාපොරොත්තු වෙලා තියෙනවලු. සමහර කට්ටිය සල්ලි දීලා තියෙනවා. සමහර කට්ටිය සල්ලි දුන්නේ. මම කියන්නේ 2006 කාලෙන් වෙච්ච දේවල්. ඒ නිසා මේගොල්ලන් එහෙනම් ඔයගොල්ලන්ට අපි කරන්නම් වැඩේ කියලා මෙද පාරෙන් ඒ බවුන්ඩරිය දාලා තියෙනවා. දැන් ඒ මිනිස්සු 2006 ඉඳලා අද වෙනකන් ප්‍රශ්නේ ඒ අද වෙනකන් උසාවියේ තේනවා ප්‍රශ්නයක් එනවා ඒ උසාවියේ තීන්දුවක් දුන්නා කියලා ඒ නීතිඥ මාත්‍යාව ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. මම කියන්නේ පොතුවිල් ප්‍රදේශයේ වෙච්ච දේවල්. ඒ නිසා මේ වගේ ගොඩාක් වැරදි ඉස්සරහ හිටපු නිලධාරීන්ලාගේ සමහර කොටස මම කියන්නේ ඔක්කොම නෙවෙයි මම මුලින්ම මෙතන ඉල්ලීමක් කරා මේ අධිකාරීලාට උදව්වක් කරන්න ආණ්ඩුවෙන් මේ ඩිපාර්ට්මන්ට් මේ මිනිස්ට්‍රි වලට සල්ලි වැඩිපුරෙන් අපි වෙන් කරන්න ඕන. ඒ වගේ මම කියන්නේ මේ වයිල්ඩ්ලයිෆ් ඔෆිසර්ස්ලා සමහර පොඩි කණ්ඩායමේ වාහනත් නැතුව අමාරුවෙන් වැටලා තියෙන මේ මිනිසුන්ට ඒ අදි නිලධාරීන්ලාට වැඩිපුරෙන් ස්ටාෆ්ස්ලා දීලා වාහනේ දීලා උදව් කරන්න ඕන කියලා මම ඉල්ලීමක් කරනවා. තව පැත්තෙන් මම කියනකොට මේ වගේ වැරදි 2006 2010 කාලෙන් වෙච්ච දේවල් වෙනින් මේ නිලධාරීන්ලා උසස් නිලධාරීන්ලා පොඩ්ඩක් ඒක අවධානයක් යොමු කරන්න ඕනේ. අපි අම්පාර කච්චේරි ඒ ඉඩම් සම්බන්ධව දැන් රිලීස් සම්බන්ධව කතා කරනකොට දැන් මෙතන ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ සමහර උසාවියේ තීන්දුවක් තියෙනවා. උසාවියේ මොකද්ද තීන්දුවක් තියෙන්නේ? උසාවියෙන් කියන්නේ මේ ගැසට් එක අනුව මේක ෆොරෙස්ට් එකට අයිති. මේක වයිල්ඩ් ලයිෆ් එකට අයිති. එහෙනම් ඕගොල්ලන්ට දෙන්න බෑ කියලා තියෙනවා. නමුත් දැන් අපි 1985 න් ඉස්සරහා මේක මිනිසුන්ගේ කුඹුරු ඉඩම් නම් රිලීස් කරන්න කියලා අපි සේකුලර් ඇවිල්ලා තියෙනවා. ඒ සේකුලර් අනුවෙන් ඒක රිලීස් කරන්න යනකොට මේ වගේ උසාවේ නඩුවක් තියෙන සම්බන්ධව මොකද්ද කරන්නේ? ඒ නිසා අපි අර අම්පාර ඩිස්ත්‍රික් අපි මීටින් වලින් කතා කරලා තියෙන්නේ ඕගොල්ලන් යෝජනාවක් කරන්න. මේක අනිවාර්යෙන් ජනතාවගේ ඉඩම් 1985 ඉස්සරහ ඉඳලා මේක 1956 ඉඳලාත් මේ මිනිස්සු කරන්න ඉඩම්. ඒ නිසා මේ උසාවිය කියන්නේ ඒකත් අපේ වගේ මිනිස්සු තමයි ඉන්නේ. වෙන ලෝකේ ඉන්න මිනිස්සු නෙවෙයි අපි. ඒ නිසා අපි අර රෙකමෙන්ඩේෂන් එක අම්පාර ඩිස්ත්‍රික් ඉඳලා එනවලු. ඒ වගේ වෙන ඩිස්ත්‍රික් මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා මම හිතන්නේ. ඒ නිසා ඒකේ යෝජනාවක් කරලා තියෙන්නේ මේ උසාවියේ තීන්දුවට දැන් ඔයගොල්ලන්ගේ ඩිපාර්ට්මන්ට් ඉඳලා යවන්න පුළුවන් ඇටර්නි ජෙනරල්ට.
කරුමන්තමාත මිනිත්තු දෙක කාලයක්
තියෙනවා. මේ කියන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ යෝජනාවක් හරහා මේ අම්පාර ඩිස්ත්‍රික් ඉඳලා ගොඩාක් ප්‍රොපෝසල් තාම දැන් මම හිතන්නේ මම ඒගොල්ල හදනවලු. ඒක ආවට පස්සේ අම්පාර ඩිස්ත්‍රික් එකෙන් තියන්නේ මේ ගොවියන්ගේ ඉඩම රිලීස් කරන්න ඕන කියලා මේ උසස් නිලධාරීන්ලාට මම ඉල්ලීමක් කරනවා. ඒ වගේ තව ප්‍රශ්නයක් මෙතන ෆොරෙස්ට් කට්ටියට මම කියන්න ඕනේ. දැන් පොතිවිල් කුඩා ප්‍රදේශයෙන් තියන්නේ අර්ගම් කුඩා ප්‍රදේශයේ. අර්ගම් කුඩා කියන්නේ සර්ෆින් එකට ලෝකයෙන් ප්‍රසිද්ධ තැන. ඒ සර්ෆින් ප්‍රදේශයේ මම DCC චේයර්මන් විදියට ඒක අර ටුවරිසම් එකට ඩෙවලොප් කරමු කියලා කිව්වා. ජනාධිපතිතුමා පොතිවිල්ට ඇවිල්ලා ඒ තැනේ බලලා මේක අපි ඩෙවලොප් කරන්න ඕන ඉන්වෙස්ට් ක්ලාස් ගේන්න ඕන කියලා අපි කිව්වා. නමුත් සමහර ෆොරෙස්ට් නිලධාරීලා ඒක ෆොරෙස්ට් කරන්න ඕන කියලා දැන් උත්සාහයක් කරා. මගේ DCC ඩිවිෂනල් තීන්දුවකට විරුද්ධව මෙතන සෙක්ටෝරියල් එකට ඒක අරගෙන සෙක්ටෝරියල් ඉන්න නිලධාරීලා මන්ත්‍රීලා කාටවත් මේ පොතිවිල් කියලා දන්නවා කියලාත් මට දන්නේ. ඒක අනිවාර්යෙන් ෆොරෙස්ට් කරන්න ඕන කියලා උත්සාහයක් කරනවා. මොකද දන්නේ මට නම් දන්නේ. මම ජනාධිපතිතුමාට කිව්වා, ටුවරිස්ට් මිනිස්ටර් හරින් ඇමතිතුමාට කිව්වා, ලෑන්ඩ් කොමිෂනර්ට කිව්වා, ඒ වගේ DG ෆොරෙස්ට්ට ගිහිලා කතා කරලා තියෙන්නේ. ඒ නිසා දැන් ටුවරිසම් සෝන් කියන්නේ මොකද්ද? නිකන් නාමයට ටුවරිසම් සෝන් කියලා අපි පත් කරන්නේ. ටුවරිසම් සෝන් නම් ඒ ටුවරිසම් සෝන් වලින් මොකද්ද කරන්න පුළුවන් කියලා ටුවරිස්ට් මිනිස්ට්‍රියට තමයි දන්නවා. ඒ නිසා ටුවරිසම් සෝන් කියලා අපි ඩික්ලෙයාර් කරනවා නම් ඒ එනේ ෆොරෙස්ට් එනත්තනම් CCD ඒ ඔක්කොම ටුවරිස්ට් මිනිස්ට්‍රියට එකතු වෙලා තමයි වැඩේ කරන්න ඕන. මෙතන දැන් ලෑන්ඩ් මිනිස්ට්‍රියට වැඩක් නැහැ. DST වැඩක් නැහැ. ෆොරෙස්ට් නිලධාරීලා ඒගොල්ලන්ට ඕන කට්ටියට සමහර ගල පිටිපස්සේ දානවා. ඒගොල්ලන්ට පොඩි තරහක් නම් ඉස්සරහට දානවා. ඒ වගේ සෙල්ලම් වලට ඉඩ දෙන්න පා කියලා මම දැන් ඔයගොල්ලන් මෙතන ඉඳලා
කරවන්තවා කාලය අවසන් වෙනවා.
Please give me one more minute. කිසිම purpose නැතුව උගලන් වැඩ කරන්නට දැන් අර පහළ මට්ටමින් වැඩ කරන සමහර නිලධාරීලා කරපු වැරදි ඒ ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා. ඒ නිසා කරුණාකර මම ඉල්ලීමක් කරන්නම් මේ පොතිවිල් පොයින්ට් ඉඩම් සම්බන්ධව තව උගලන් තොරතුරු හොයලා බලලා ඒකට තීන්දුවක් දෙන්න ඕන කියලා මෙතන ඉල්ලීමක් කරමින් මම නිහඬ වෙනවා. Thank you.
පවමිසිත ගරුමන්තුමා, ඕගරු ඇමතුමා,
එතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නට පිළිතුරක් ලබා දෙන්න ඕනේ. එතුමා යෝජනාවක් කරා තව මේ අලිවැට ආරක්ෂා කරන්න පිරිසක් දාන්න කියලා. දැනටම සිවිල් ආරක්ෂක බලකායේ 4276ක් අපි අලිවැට නඩත්තු කරන්න ආරක්ෂා කිරීම සඳහා යොදවලා තියෙනවා. ඊට අමතරව බහුකාර්ය කාර්යසාධක බලකාය තව 4500ක් පමණ යොදවලා තියෙනවා. දස දහසකට ආසන්න ප්‍රමාණයක් අලිවැට ආරක්ෂා කරන්න අපි මේ සඳහා යොදවලා තියෙනවා. මේ සඳහා බිලියන ගණනාවක් අපි ආයෝජනය කරලා තිබෙනවා. නමුත් මේ ප්‍රශ්නට විසඳුමක් තාම අපිට ලැබිලා නැහැ. මම හිතනවා මේ දහස් දහසක් අලිවැට ආරක්ෂා කරන්න දාන එක එච්චර මේ සුදුසු කාරණාවකුත් නෙමෙයි. මේ සඳහා දරන වියදමත් ඉතා විශාලයි. අලියොත් එනවා, මිනිස්සුත් මැරෙනවා, අලිත් මැරෙනවා. මේකට සාධනීය මේ දියුණු ලෝකයේ අපිට විසඳුමක් ලබා ගන්න සිද්ධ වෙනවා කියන එක. ඒ වගේම පහුගිය මාතලේ දිස්ත්‍රික්කයේ පැවතිච්ච සම්බන්ධීකරණ කමිටුවේ යෝජනාවක් ඉදිරිපත් වුණා අලිවැඩි ග්‍රාම නිලධාරීන්ට ලබලා දෙන්න කියලා. ඒ හරහා ඒ අවශ්‍යතාවය අනුව ගමේ බෙදාහරින්න අතිකරු ජනාධිපතිතුමත් ඒ සඳහා එකඟතාවය පළ කරා. ඒ අනුව ඉදිරි කාලයේදී අපි බලාපොරොත්තු වෙනවා අලිවැඩි ග්‍රාම නිලධාරීන්ට ඒ වසමේ අවශ්‍ය ප්‍රමාණය ලබලා දීලා එම අවශ්‍යතාවය සපුරන්න. මේ ඔක්කොම තාවකාලික විසඳුම්, දීර්ඝකාලීන රටට වැඩදායි ඵලදායි අඩු වියදමකින් කරගන්න වැඩ පිළිවෙලකට අපිට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. එහෙම නැත්නම් රටට සහ ආර්ථිකයට වෙන්නේ ලොකු බලපෑමක් කියන එක මතක් කරගන්න.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ඔව් අනුරේ අපමැතිතුමා.
දැනගන්න තියෙන දැන් සාමාන්‍යයෙන් ලංකාවේ අලි ප්‍රමාණය රටේ ජනගහන රටේ තියෙන තත්ත්වය අනුව විශාලයි කියලා කියනවා අලි ප්‍රමාණය. ඒ වගේම මේ තාමත් හරියට ක්‍රමවේදයක් නිර්මාණය වුණේ නැහැ කිසිම ආණ්ඩුවකින් මේ පිළිබඳ ස්ථිරසාර වැඩපිළිවෙලකට. දෙවෙනි එක අලිවැඩි පාවිච්චි කිරීමේදී අලින්ට ශ්‍රවණ තත්ත්වයන්ට බාධා ඇති වෙනවා කියලත් මම කියවලා තියෙනවා. ඉතින් ඒව ගැන සලකලා මේ ක්‍රම පාවිච්චි නොකර ඊට වඩා සංවේදී ආකාරයෙන් මේ ගැන බලන්න කියලා මම අමතුමාගෙන් ඉල්ලනවා. මොකද අපි අදත් පේනවා අලි ශාල සංඛ්‍යාවක් මේ රේල් පාරවල් වල කෝච්චි වලට අහුවෙලා මැරෙනවා. ඒ වගේම විවිධ අය ගෙවල් වල ඉලෙක්ට්‍රික් ෆෙන්සස් හදලා ඒවට අහුවෙලා මැරෙනවා. බොහෝ අලින්ට වෙඩි පාරවල් වැදිලා තියෙනවා. ඊළ අලින්ගේ මූලික වශයෙන්ම තියෙන්නේ ඒගොල්ලන්ගේ පාරම්පරික වාසභූමි විනාශ වෙලා තියෙනවා. මිනිස්සු පදිංචි වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේවා ගැන නැවත සලකා බැලීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලා මම අමතුමාගෙන් ඉල්ලනවා. මොකද එහෙම නැතුව මමත් පිළිගන්නවා ඔබතුමාගේ මතයත් එක්ක මේ සෙනඟ දහ දහක් දාලා අලි පාලනය කරන්න බෑ කියලා. ඒ වගේම අලි වැටවල් ප්‍රවේශම් කර ගැනීම සඳහා මේ ගම්වල වැසියන්ට මේක බාර දෙන්න කියලා තිබුණා. අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ යාපහුව ගල්ගමුව වගේ ප්‍රදේශවල නිකවැරටිය දක්වා විශාල වශයෙන් මේ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් මේ ගැන මම හිතන්නේ විශේෂඥ උපදෙස් මත පාරසරික කාර්යයන් නියදන අනික් අයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න කියන එක තමයි මම උත්මා ඉල්ලන්නේ.
මේ ගරුවම ප්‍රමිත බණ්ඩාර
යෝජනාවක් කරේ. මේක සංකීර්ණයි, සංවේදී. එක පැත්තකින් මිනිස්සු මැරෙනවා ගරු ඇමතිතුමනි, එක පැත්තකින් අලි මැරෙනවා. මේකට දීර්ඝකාලීන විසඳුමක් අත්‍යවශ්‍යයි. ඒක කිසිම තර්කයක් නැහැ. ඒක තමයි මගෙත් තර්කය. මේ මම මේ කියන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ බෑ ශීර්ෂයෙන් අපි මේ සඳහා අපි අපේ සිවිල් ආරක්ෂක බලකායේ 4726ක් මේ සඳහා 4276ක් යොදවලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් බිලියන 4ක් බිලියන 5ක් විතර අපි අපේ අමාත්‍යංශයෙන් මේ සඳහා මුදලක් වැය කරනවා කියන එක. ඉතින් මනජීවී දෙපාර්තමේන්තුව පරිසරික අමාත්‍යංශය අපි එකතු වෙලා සාධනීය විසඳුමක් ගන්න ඕනේ
කියලා. ඉසක් මන්ත්‍රීතුමා වනජීවී ප්‍රශ්න නම් ඇමෙතුමි තව ටිකකින් එනවා.
ගරු සභාපතිතුමනි, අපේ වනරක්ෂණ අධ්‍යක්ෂතුමාත් මෙතන ඉන්නවා. ඒ වගේ ඒ නිලධාරිගොල්ලොත් ඉන්නවා. අපේ මුෂාරප් මන්ත්‍රීතුමා කියපු එක මමත් නිවත වාරයක් මතක් කරන්නම්.
හොඳයි.
මම කියන්නේ උසාවි වලට නඩු දාලා තියෙනවා සාමාන්‍ය ගොයි මහතුරුට. ඊට පස්සේ මම අධ්‍යක්ෂතුමා ගිහිල්ලා හම්බුණාට පස්සේ එතුමා කැමැති වුණා ඒකට පියවරයක් ගන්නවා කියලා. අධ්‍යක්ෂතුමනි, ඔබගේ මම ඉල්ලීමක් කරනවා. ඔබ මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාලම අයට මේ වාගේ නඩු වැටිලා තියෙනවා. ඒකට සාධාරණ ඉල්ලීමක් ඉටු කරලා දෙන්න ඕනේ කියලා ඔබගේ ඉල්ලීමක් කරනවා.
හොඳයි හොඳයි.
Thank you.
හොඳයි. ගරු අසන්තයාප බණ්ඩාර මහත්තයා, ඔබතුමාට මිනිත්තු 22 කාලයක් තියෙනවා.
Thank you very much, honorable deputy speaker. So today we are talking about a very important matter, especially regarding the wildlife. So I think as a candy Member of Parliament. So this is a very great privilege to me, got an opportunity to discuss this matter in this Honorable House. මේ වෙලාවේ අපේ තිලක බණ්ඩාර මහත්මත් ඉන්න වෙලාවේ මේ වනජීවී ප්‍රශ්නය පිළිබඳව ඒ වගේම පරිසර ප්‍රශ්නය පිළිබඳව විශේෂයෙන්ම සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබීම පිළිබඳව ඔබට බෙහෙවින් ස්තුතිය පුද කරන ගමන්ම මම කියන්නට අවශ්‍යයි. මම ජීවත් වන මහනුවර අතිශය සංවේදී පරිසර කලාප රාශියක් මැද තමයි අපි වාසභූමි කොටගෙන ජීවත් වෙන්නේ. ඇත්තරම මේ මහනුවර රාජධානි ඉතිහාසයක් තිබෙන අපේ කඳුකර මේ ප්‍රදේශය වසර දහස් ගාණක් තිස්සේ අපේ මුතුන් මිත්තන් විසින් අද දක්වා මේ පරිසරය පවත්වාගෙන විත් තිබෙනවා. ඒ අතීතයේ හිටපු අපේ මිනිසුන් දිවිදොස් කලේ ඉඳකට ගන්නෝරුවේ ඒ වගේම තමයි රන්දෙනිගල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මහනුවර රාජධානී තුල ඉඳකට වෙන්න පුළුවන්. සුවිශේෂ කැපකිරීම් කරලා තමයි
ඔබට ප්ලීස් මුල් ආසනයේ සදා කරු එස් එම් මුසාර මැතුමා සමග.
Yes, proceed. ගරු සභාපතිතුමනි, මේ වාසභූමි කොටගත්ත මේ අපේ මිනිසුන්ගේ නිජ භූමිය අද දවස වෙනකොට මේ පරිසරයත් එක්ක කරන ගනුදෙනු සහ විශේෂයෙන්ම රාජ්‍ය තාන්ත්‍රිකව සිදු කරලා තිබෙන අනර්ථකාරී ක්‍රියාවන් නිසාවෙන් අපි පරිසරය අපි බලාගෙන ඉඳද්දී අපේ ඇස්පෙනන මානෙ ඉඳගෙනම විනාශ මුඛයට ඇද වැටෙමින් පවතිනවා. මම ජීවත් වන කිරිබත් කුඹුර ගමේ මේ කුඹුරයයි අද අපිට දකින්න පේන්න නැහැ. ඒ අසලින් ගලාගෙන ගියපු අපි පාසල් යනකොට මේ ඇලදොලේ කෙලි දෙලෙන් සෙල්ලම් කරපු අපිට අද ඒ ඇලදොල දකින්නවත් අපේ දරුවන් විඳින්නවත් අවස්ථාවක් ඇත්තේ නැහැ. මොකද ඒ වෙලාවේ ජලය අද ගලාගෙන යන්නේ නැහැ. ඉතින් යහපැත්තේ දින නානු ඔය කියන ප්‍රදේශයේ නම්ින්ම නානු ඔය මේ ඔය අද හිඳිලා ගිහිල්ලා සාමාන්‍ය වර්ෂාව තියෙන කාලෙට විතරයි වතුර ගලාගෙන යන්නේ. ඒක කුණුවලක් බවට පත් වෙලා තිබෙනවා. ඔබ දන්නවා මහනුවර නගරයේ මැදින් මැදෑල ගලාගෙන එනවා මේ නකල්ස් කඳු පන්තිය තිසාරා එන ඒ ජල දහරාවන් විවිධ වෙනස්කම් වලට ලක් වෙමින් මේ විදියට මැදෑල හරහත් යම් ජල දහරාවක් ගලාගෙන ආවා. මේ අලංකාරවත් මැදෑල අද කුණුවැල කියලා බොහෝ දෙනා හඳුන්වනවා. ඒ තැනට අද පත් වෙලා තිබෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ මහනුවර ගැන අතීතයේ අපි ගොඩක් පුරාජේරු කතා කිව්වට පරිසරය පිළිබඳව අද අපිට කතා කරන්න තියෙන සෝචනීය මලකමක අවසන් කටයුතු කරන වෙලාවට අපි පැමිණ තියෙනවාද කියලා අපිට වෙලාවකදී අපිට හිතෙනවා. ගරු සභාපතිතුමනි, මේ විදියට එදා තිබ්බ ඇලදොල, එදා තිබ්බ මේ දිය ඇලි ගංගාවන් ඇයි මේ වියකිලා ගිහිලා තියෙන්නේ කියලා අපි පාරම්පරික නිජ භූමි කොටගත් මහනුවර ප්‍රදේශයේ ජීවත් වෙන මගේ ජනයා දන්නව මොකද උනේ කියලා. ඔබතුමා දන්නවා තෙල්දෙණිය කියලා කියන්නේ බොහොම සස්ත්‍රීක ප්‍රදේශයක්. අද තෙල්දෙණි මිනිසුන්ට පවස නිමන ජල පොදක් ඒ ප්‍රදේශයේ මිනිසුන්ට ලබා ගැනීමට පහසුකමක් ඇත්තේ නැහැ. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ මහනුවර ප්‍රදේශයේ ගලගෙදරට ගියපන් පස්සේ අපේ පරිසර ඇමතිතුමාගේ මැතිවරණ බල ප්‍රදේශයේ ගලගෙදර මිනිස්සු වතුර ඉල්ලලා තමයි වැඩි පුරත්ව කෑ ගහන්නේ කොහොමද වතුර කියලා. ඒ නිසා ගරු සභාපතිතුමනි, අපි දන්නවා හෝටන් තැන්නෙන් පටන්ගෙන ඊට පස්සේ ඒ ආශ්‍රිතව ගලාගෙන ඇවිල්ලා මහවැලි නදිය කඳුලෙන් කඳුල ඇවිල්ලා ගලාගෙන එනවා ගම්පොළ හරහා පේරදෙණිය හරහා මේ විදිහට ගලාගෙන යනවා. මේ ගංගාව අද වෙනකොට මේ පාර්ලිමේන්තු බලය පදනම් කොටගෙන දරුණු විදිහේ ඝාතනයකට ලක් කරමින් යනවා කියලා මම අනතුරු අඟවීමක් කරනවා. මේ මේ අපේ රටේ තිබෙන ගංගා වලින් දූෂිතම ගංගාව මහනුවර හරහා මේ ගලාගෙන මහවැලි ගංගාව කියලා කියන්නේ පෙරදෙනි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලලිත අධිසනාගේ මැතිනේ තමයි කියන්නේ. මාධ්‍ය වලට පළ කරලා තිබ අදහස් එක්ක ඇයි මේ මහවැලි ගංගාව දූෂිතම ගංගාව බවට පත් වෙලා තිබෙන්නේ? අපි දන්නවා මේ ඉදිරි කාලයට මතු පරම්පරාවට මේ ගංගාව අපි දායාදයක් විදිහට දෙන්න පුළුවන් වෙයිද කියලා සැකයක් තියෙනවා. මට බය තියෙන්නේ අපේ ජනාධිපතිතුමා මේ රට දියුණු රටක් බවට පරිවර්තනය කරන 1948 වෙනකොටවත් කුණුවැලක තත්ත්වයට පත් වුණොත් ජනාධිපතිතුමාගේ හීනියත් එක්ක
කුණුවැලක් අපිට දායාද වෙන්න ඉඩ කඩ තිබෙනවා කියලා මගේ හිත මට හෘද සාක්ෂියට බල කරනවා මේක කියන්න කියලා. සභාපතිතුමනි, මේ ගංගාව මේ විදිහට ඇයි අනතුරට පත් උනේ? මේ අනතුරට පත් උනේ එක පිළිබඳ උදාහරණ එමට තිබෙනවා. නමුත් හැබැයි මහනුවර ලක්ෂ සංඛ්‍යාත ජන හදවත් මට මේ පාර්ලිමේන්තුවට බල කරේ මේ කතා කරන්න බැරි මහවැලි ගඟ පිළිබඳ කතාව කතා කරපන් කියන්නයි මම මේ පාර්ලිමේන්තුවට එව්වේ. ඒ නිසා කතා කරන්න බැරි හෝටන් තැන්න ගැන, කතා කරන්න බැරි නකල්ස් කඳු පන්තිය ගැන, කතා කරන්න බැරි මහවැලි ගංගාව ගැන, කතා කරන්න බැරි මේ මිහි මඩල ගැන මට මේ කතාවේ අවධානය යොමු කරන්න මගේ හෘද සාක්ෂිය බල කරලා කියා හිටිනවා. ඒසා ගරු සභාපතිතුමනි, මේ අනර්ථයේ උනේ වෙන මොන අතිසා නෙවෙයි. මේ දිය ඇලි, මේ දිය ගංගා, මේවා වියකි යන්නේ මේ පාර්ලිමේන්තුව හරහා සම්මත කරපු පනත් මගින් සින්නක්කර අයිතියට ලබා දීලා තිබෙනවා. මේ කඳු වලල්ලම අද වෙනකොට සෑහෙන ප්‍රමාණයක් මේවා සින්නක්කර අයිතිර පරම්පරාවෙන් පරම්පරාවට තාත්තගෙන් පුතාට, පුතාගේ මුණුපුරාට සංසාරේ තියනකන් කඳු වල අයිතිය පනත් වලින් සමහර පරම්පරාවට පවර්ලා තිබෙනවා. ගරු සභාපතිතුමනි, මේක කතා කරන්නේ දේශපාලන වාසියක් ගන්න කියලා කවුරු හරි හිතනවා නම් මම එක දෙයක් කියනවා. සමහර වෙලාවට අපි මේ ඊළඟ පාර්ලිමේන්තුවේ ඊද නැද්ද කියන එක අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ නැතත් මම කියන එක දෙයක්. මේ පාර්ලිමේන්තුවට අපිට එවන්න බල කරපු මිනිස්සුන්ගේ බැම්ම බඳින්න, රස්සාව දෙන්න, ට්‍රාන්ස්ෆර් එක හදලා දෙන්න, දරුවා ඉස්කෝලේට දාන්න අඩු ගානේ ජීවත් වෙන්න පුළුවන් වෙන විදිහේ පඩිපතක් ලබා දෙන්න බැරි වුණ අපිට මේ පරිසරය පිළිබඳව කතා නොකර ගියොත් මගේ මරණය දක්වා මරණ මංචකේදීත් උඹ මහනුවර මිනිසුන්ගේ හදවත පරිසරය ගැන කතා කරන්නේ නැහැ කියලා මගේ හෘද සාක්ෂිය මගෙන් ප්‍රශ්න කරනවා ගරු සභාපතිතුමනි. ඒ නිසා මම කියන්නට ඕනේ මේ පනත් වලින් මේ කඳු වලල්ල පරිසරය මහනුවර මිනිසුන්ගේ හදවත සින්නක්කර අයිතිර පවරලා දෙනකොට පාචස් පහක් දහයක් නැතුව ජීවත් වන අපේ මිනිසුන්ගේ අයිතියේ කොටස පිළිබඳව කතා කරන්න මට අයිතියක් තියෙනවා. ගරු සභාපතිතුමනි, මම උදාහරණ තුනයි කියන්නේ. මේ උදාහරණ තුනෙන් මේ පාර්ලිමේන්තුව කොහොමද මහනුවර මිනිසුන්ගේ අපේ කඳු කරේ මේ මිහි මඩල විනාශ කළේ කියලා. ඔබ දන්නවා මේක විනාශ කරවුවේ ආගම සහ ජෛව විවිධත්වය කියන මාතෘකාව දෙක ඉදිරියට දාගෙන. කවුරුවත් විරුද්ධ වෙන්නේ නැහැ පරිසරයට මේ වගේ දේවල් කරනකොට. ඒ සමගේ පළවෙනි උදාහරණය මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්ත පනතක් පිළිබඳව. මේ පනත 2009 අංක 44 දරන අම්බුලාව දිසානායක මුදියාසේලාගේ ජයරත්න ආමගෙමක මධ්‍යස්ථානයේ සහ ජෛව විවිධත්ව සංකීර්ණ බාර අරමුදල් පනත. මේ පනතේ දක්වනවා ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්න ආගම රැකගැනීම උදෙසාවන අරමුදල් ලබා ගැනීම ආයෝජන සිදු කිරීම ආදී දෑ පදනම් කරගත්ත ආගම සහ ජෛව විවිධත්වය වෙනුවෙන් තමයි මේ අරමුදල ස්ථාපනය කරන්න කියලා. මම කියනවා එක දෙයක්. මේ දේශපාලන නායකත්වයන්ට අපි අගෞරවයට නෙවෙයි මේ කතාව කියන්නේ. දේශපාලන වාසියක් ගන්න අරමුණකින් නෙවෙයි මේ කතාව කියන්නේ. සභාපතිතුමනි, මේ හරහා වෙලා තිබෙන පරිසරයේ ජෛව විවිධත්වය විනාශ කිරීම පිළිබඳව අපිට මේ සභාව දැනුවත් කරන්න වෙනවා. මේක කම්පණය නොවුනොත් අනාගතයේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය මේ පරිසරයට අත තිබෙනවා ඔවුන්ගේ අයිතිය කොටසක් මේක කියලා. අපි මෙහි බාරකරුවන් පමණයි අයිතිකරුවන් නොවේ සභාපතිතුමනි. විගණන වාර්තාව ඉදිරිපත් කරනවා. ඒ විගණන වාර්තාවේ තියෙනවා 2021 මෙන්න මේ විදිහට. සමාලෝචිත වර්ෂයේ තුල 1,37,26,540ක වියදමක් දරා කඳු සහිත ස්ථාන තැනිතලා කරමින් පස් කැපීම හා ගල් කැඩීම නිසා අම්බුලුව පරිසරයේ ජෛව විවිධත්වය පාරිසරික තත්ත්වයන්ට හානියක් සිදු වී තිබුණි. මම වෙන මොනවත් කතා කරන්නේ නැහැ. මෙහි තිබෙන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ගරු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේ පිටතත් මේ විගණන වාර්තාවේ කෝටි ගානක මූල්‍ය අක්‍රමිකතාවෙන් පැහැදිලි කරා. මම කියන්නේ එක දෙයයි. අපි ජෛව විවිධත්වය ආරක්ෂා කරන්න කියලා අම්බුලුව වෙන්න පුළුවන්, හන්තාන වෙන්න පුළුවන් හදන මෙවැනි දේවල් නිසා, විනාශ කරන පරිසරය නිසා මේ ගංගාවට ගලා හැලෙන කඳුළු, දිය කඳුළු එකින් එක වියකි යනවා සභාපතිතුමනි. ඔබ දන්නවා මේ කඳුවල අපි કૃතිම පොකුණු හදනවා. ඒ පොකුණු වලට වතුර රැස් වෙනකොට පහළ මිනිසුන්ගේ ජලධාරාවන් ගලාගෙන යන්නේ නැහැ. ගම්පොළ ඉන්න මිනිස්සු, නාවල පිටියේ ඉන්න මිනිස්සු, පේරදෙණ ඉන්න මිනිස්සු, නුවර ඉන්න මිනිස්සු, රටේ ඉන්න මිනිස්සු, දිය කඳුලක් නැදුවාද පිපාසෙන් දුක් විඳින වෙලාවේ අපේ සුඛ විහරණයට රාජ්‍ය දේපල අක්කර 400කින් 500කින් තමන්ගේ නමට පරම්පරාව නමට ලියාගෙන මේ වගේ දේවල් කරන එක නිවැරදිද කියලා මම මේ පාර්ලිමේන්තුවෙන් අහනවා. ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නවා හන්තාන රක්ෂිත කලාපයක්. මේ හන්තාන රක්ෂිත කලාපේ අඩි 3000කට වඩා උඩින් කිසිදු ඉදිකිරීමක් කරන්න බෑ. ඔබ දන්නවා මේ හන්තාන කියන පරිසර පද්ධතිය තුළ ඒ විවිධ උයන් හදන්න LRC එකෙන් JDB එකෙන් ඉඩම් ඉල්ලනවා. ආණ්ඩු බලයේ තියෙන අය මොකද කරේ පහුගිය කාලේ? JDB එකේ ඉඩම්, LRC එකේ ඉඩම්, තමන්ගේ දේශපාලන ගජ මිතුරන් දෙනවා අක්‍ර 30-40. ඒ අය ගේනවා ව්‍යාපෘති වාර්තා. උද්‍යාන හදනවා, මල් වතු හදනවා, කුරුළු උයන් හදනවා, අර උයන හදනවා, මේ උයන හදනවා කියලා කියනවා. අවසානයේ කරන්නේ උඩ පොකුණු හදනවා, ස්වභාවික පරිසරය වෙනස් කරනවා, ආයෝජනය ගේනවා කියන මේ මූලිකාව ඉස්සරහට දාලා අවසානයේ කරන්නේ මොකද්ද? අර ජල පෝෂිත ප්‍රදේශවල ජල කඳුළු විය කියන්නයි ඔවුන් කටයුතු කරන්නේ. සභාපතිතුමනි, මේ කඳුවල පොකුණු කෘතිමව හදනකොට ඒවා වාෂ්පීකරණය වෙනවා. ඒවා පහළට ගලාගෙන ගිහිල්ලා පොළොව මත උරන්නේ නැහැ. එනිසා සභාපතිතුමනි, අවසානයේ වෙන්නේ මේ මිහි මඩල අපිට සදාකාලිකව කාන්තාරයක් කරන පෞකාරයන්ගේ කොටසට නේද අපි ඇත් වෙන්නේ? සභාපතිතුමනි, සමහර අය මේ හෝටන් තැන්නේ එහා පැත්තේ පිටවල පතනේ හෝටල් ඉදි කරලා රාජ්‍ය දේපල මතු අනාගතයේ අයිතිය තමන් වෙත පවරා ගන්න දරුණු විදිහට ක්‍රියා කරනවා. සභාපතිතුමනි, එහා පැත්තේ තෙල් දෙනියට යනකොට රංගල කියන ප්‍රදේශයේ තිබෙනවා සමහර මිනිස්සු ඉන්නවා. මේ අධිකාරී බලය, දේශපාලන බලය ලබාගෙන මේ අය කරන්නේ මොකද්ද? රංගල බර්න් සයිඩ් වතුවල අක්කර 100 ගණන්, අක්කර 10-15 තමන්ගේ බලහත්කාරකාරී නමට ලියාගෙන ඒවා තමන්ගේ අයිතිර භුක්ති විදිර තත්ත්වයට පත් වෙලා තිබෙනවා. අද තංගප්පුවට යනකොට ඔබට තියෙන්නේ හදවත කඩාවැට කම්පනයක්. ඉර්සගරු සභාපතිතුමනි, මේ දේශපාලන බලය පාවිච්චි කරලා මේ මහනුවර කඳුකර විනාශ කරන මේ කණ්ඩායමට එකතන පරාජයපත් කරන්න කියලා මතු කාලේ මේ මිනිසු ජහමහ ජනතාවට තමන් ඉදිරියේදී කටයුතු කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. කරුණා කරලා මේ මධ්‍යම කඳුකරේ, මේ මධ්‍යම කඳුකරේ ජල මූලාශ්‍ර වියකුණොත් මේ ගංගාවට ඉරණමක් අත් වෙනවා. මේ ගංගාව 2048 වෙනකොට කුණු වැලක් වශයෙන් ගලාගෙන ගියොත් අපි අනාගතේ මොකද්ද කරු සභාපතිතුමනි දායාද කොට තිබෙන්නේ? මම ඔබතුමාට කියනවා, වනජීවි ප්‍රශ්නේ පිළිබඳවත් කතා කරන්න අවශ්‍යයි. පරිසරය වගේම මේ වනජීවි ප්‍රශ්නේදී ඔබතුමා දන්නවා අලි මිනිස් කැඩුමින් අපේ මිනිස්සු, මිනිපේ මිනිස්සු පීඩා විඳිනවා. මිනිපේ මිනිස්සු වගේම තමයි ඒ අසල දින තෙල් දෙනිය මිනිස්සු, මේ සාමාන්‍ය මිනිස්සුන්ට අද වෙනකොට ඒ ප්‍රදේශවල අලි මිනිස් කැටුම නිසා කුඹුරකට, කෙතකට යන්නට සහ තමන්ගේ බවබෝග වගා කරන්න බැරි තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මම කියනවා අලිවැට කියන සංකල්පයේ මිනිපේ මිනිස්සුන්ට අකැපද. අලිවැට නැතුව ජියෝ ෆෙන්සිං වැටක් වෙන්න පුළුවන්, වෙනත් උපක්‍රමිකයක් වෙන්න පුළුවන්. මේ මිනිපේ මිනිස්සුන්ගේ, ඒ වගේ මුඩුදුම්බර මිනිස්සුන්ගේ තෙල් දෙනියට නැකන් අලියෝ මහනුවර ටවුමටත් හිටානි දෙයි. මම අවස්ථා ගණනාවකදී කිව්වා කීන පැලැස්සේ අනුත්තර දුව මං ඒ කියන වෙලාවට මොහොතකට කලින් අලිය ගහලා මරලා දැම්මා පාර්ලිමේන්තුවේ මං කතා කරන වෙලාවකදී. ඒ නිසා සභාපතිතුමනි, මේ මිනිපේ මිනිස්සු, දුක් විඳින මිනිස්සු, ගොවි ජනතාවගේ පුත්තුගේ ඡන්ද වලින් අපි මෙතෙන්ද ඡන්ද අරගෙන ඇවිල්ලා මේ මිනිස්සුගේ සැබෑ ප්‍රශ්න අපි කතා කරන්නේ නැහැ. ඔබ දන්නවා මහනුවර දිස්ත්‍රික්කයේ තියෙනවා මේ රටේ ස්වයං පෝෂිත හුදකලා ගම්මාන කීපයක්. එකක් තමයි උඩගල දෙබොක්ක කියන ගම්මානය, ගලමුදුර ගම්මානය. ඒ වගේම තමයි මේ ගම්මාන ගණනාවක මිනිස්සු ජීවත් වෙන්නේ. පාසල් ළමෙක් දරුවෙක් වශයෙන් ඉන්නවා නම් ඒ දරුවට සාමාන්‍ය පෙළ කරන්න බෑ. උඩගල දෙබොක්ක ගමේ ඉස්කෝලේ තියෙන්නේ 8ට විතරයි. 8න් පස්සේ දරුවෙකුට ඒ කැලේටම විනාශ වෙලා යනවා. කැලේට වනගත වෙන ඇරෙන්න එතනින් එහාට පාසල් අධ්‍යාපනයක් නෑ. මම කීපසරයක් කිව්වා මේ පාර්ලිමේන්තුවේදී ඔය නකල් ශක්ෂිතේ හෝටල් හදන මිනිසුගේ දේපළ අයිතිය ලියලා දෙනවට වඩා ගරු සභාපතිතුමනි, මේ උඩගල දෙබොක්කේ මිනිස්සු ඒ අය කැමති පහල මීගහ කිවුල ඒ වැව් ප්‍රදේශය තුළ තමන් පදිංචි වෙන්න ආදායම් මාර්ගයක් තමන්ට සරල ඉඩම් ප්‍රමාණයක් දෙනවා නම් අක්කර 2කවත් 3කවත්. එහෙම කරොත් මේ පවුල් 35ක මිනිස්සු ඩගලද ඔක්ක ඉන්නවා. ඒ මිනිස්සුන්ට පුළුවන් සභාපතිතුමනි අක්කර 1500ක් මේ රටේ වන රක්ෂිත නැවත ලබා දෙන්න. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ මහනුවර දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකරේ නකල්ස් කඳුපන්තියේ ප්‍රධානතම භූමි භාගයක් තමයි ඔය හසලකට උඩත්තවට උඩින් තියෙන මම කියන උඩ කලදෙබොක්ක ගලමුදුන මැද කැලේ කියන ප්‍රදේශය. මේ ප්‍රදේශවල හුදකලා ඉන්න මිනිස්සු වෙනත් ප්‍රාන්තයක ඉන්න මිනිස්සු නෙවෙයි. ඒ මිනිස්සු අපේ මිනිස්සු. ඒ නිසා එහෙට පාර කපන්න නෙවෙයි මම කියන්නේ. එහෙට ලයිට් දෙන්න නෙවෙයි මම කියන්නේ. මම කියන්නේ ඒ මිනිස්සුන්ගේ කැලේ ප්‍රමාණය 1500ක් අක්කර ප්‍රමාණය නැවත දීලා ඒ අයට පහළ මීගහ කිවුලට එන්න යාලගේ කැමැත්ත පළ කරලා තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මම ඔබතුමාට කියනවා මේ මහනුවර දිස්ත්‍රික්කයේ සදාකාලිකව මේ පීඩා විඳින මේ ප්‍රශ්න පිළිබඳව පාර්ලිමේන්තුව අපි අවධානය යොමු කරන්න ඕනේ. ඔබ දන්නවා මහාචාර්ය දංගොල්ල වගේම මහාචාර්යරු ගණනාවක් එක්තරා පර්යේෂණ නිබන්ධනයක් හදලා ජනාධිපතිතුමාට බාර දුන්නා. මහාචාර්ය ඉඳුනිල් පතිරණ මහාචාර්ය චාමලි නාහල්ලගේ ආචාර්ය චමිලා විජේකෝන් එවැගේම වෛද්‍ය විජයමෝහන් කියන මේ කණ්ඩායම රිසර්ච් එකක් කරලා රිසර්ච් එක ප්‍රතිඵල දුන්නා. රිලව ඉත්තාව ඌර වඳුර දඬුලේන මේ කියන සත්තුන්ගෙන් වෙන හානිය රටේ ආදායමෙන් රුපියල් බිලියන 30 40 අතර ප්‍රමාණයක් වාර්ෂිකව අහිමි වෙනවා කියලා මහාචාර්ය දංගොල් ඇතුළු මේ කණ්ඩායම ජනාධිපතිතුමාට පැහැදිලි කරා. අද මේ වනජීවි අමාත්‍යංශයේ පනත මේ වැයශීර්ෂයේ සාකච්ඡා කරන වෙලාවේ ගරු අමාත්‍යතුමී හිටියානම් මං එතුමියට කියන්නේ බල කරලා අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා මේ පත්‍රිකාව ඔබතුමිය කියෙව්වේ නැද්ද? මේ පත්‍රිකාවේ තියෙනවා මේ රිලව ඉත්තාව ඌර වඳුරගෙන් පීඩා විඳින මිනිස්සුන්ගේ ප්‍රශ්නෙට උත්තරයක්. ඔබ දන්නවා සමහර මහනුවර දින ගම්මාන අතෑරලා දාලා ගිහිල්ලා බලන මිනිස්සු ඊළඟට වෙරළු කොල්ලේ මිනිස්සු අරපතේ හිඳගල මිනිස්සු ගම්ම අතෑරලා යනවා කියනවා. ඇයි? රිලවගෙන් බේරෙන්න බැරි හින්දා. මම කියන්නේ රිලව මරන්න කියලා නෙවෙයි ගරු සභාපතිතුමනි. අර මහාචාර්ය දංගොල් ඇතුළු කණ්ඩායම රිසර්ච් පේපර් එකක් මහන්සි වෙලා වියදම් කරලා හදලා ආණ්ඩුවට බාර දුන්නා. වගේ වගක් නැහැ. වනජීවි අමාත්‍යංශයේ නිලධාරි මොකද කරන්නේ? ගරු සභාපතිතුමනි පහුවිදි අවසක සීත ඇතින්න මයංගනේ පන්සලේ පෙරහැරිවර වෙලා ගිමන් හරිමින් හිටියා මහමළුවට වෙලා. මහමළුවේ ගිමන් හරින අර ඇතින්නට මොකද කරේ? ඒ ඇතින්නට වනජීවි ඒකකයේ හිටපු අය වෙඩි තැබුවා. අපි අවස්ථා ගණනාවක ගිව මේ පාර්ලිමේන්තුවට. අර අපිට අද කියන්න වෙලා තිබෙන්නේ, අද අපිට කියන්න වෙන්නේ මේ වනජීවි අමාත්‍යංශයෙන් සත්තු බේරා ගන්න නෙවෙයි, සත්තුන්ට කියන්න වෙලා තියෙන්නේ වනජීවියකේ සමහර නිලධාරීන්ගෙන් කොහොමාරි පරිස්සම් වියව් කියන්න වෙලා තියෙන්නේ. ඒ නිසා සීත ඇතින්නට වෙඩි තැබීම කොයිතරම් අසාධාරණද සභාපතිතුමනි? මේ රටේ සත්තු මේ විදියට ඇත්තු ඒ වගේම මේ වගේ අලි ඇතුන් මරා දමන්නේ වනජීවකෙන් කියලා ප්‍රවෘත්තියක් කියවනකොට මොන විපරීත කතාවක්ද ඒක? ඒ නිසා ගරු සභාපතිතුමනි මම කියනවා මේ වනජීවි අමාත්‍යංශයේ මීට වඩා Tamanට දීලා තියෙන වැයශීර්ෂ කළමනාකරණය කරගන්න ඕනේ. මේ වනජීවි අමාත්‍යංශයේ විදිහට අර අලියා ඇතා පිළිබඳව කටයුතු කරන මොකද්ද විද්‍යාත්මක ක්‍රමවේද කියලා අපි අහන්නේ. අලිවඩ නැත්තම් මොකද්ද මේ මිනිසුන්ට දෙන විසඳුම? එතකොට රිලව ඉත්තාවට කවද්ද උත්තරයක් දෙන්නේ? සදාකාලිකව මේව කතා සාපු විතරද මේ අමාත්‍යංශ දීලා තියෙන එයාගේ සුඛ විහරණයටද? ගරු සභාපතිතුමනි මේ වනජීවි අමාත්‍යංශයෙන් සීත ඇතාට මේ වගේ හානියක් කරනකොට මොකද්ද කරපු පර්යේෂණය පරීක්ෂණය? අර මයංගනේ පොලිසිය හරියට මේකට නීතියට හරියට කටයුතු ඉදිරිපත් කරාද? එයයි මුලින් කිව්වේ මේ සතාට රබර් රුණ්ඩ වලින් වෙඩි තියපුවා කියලා. නමුත් ගරු
සභාපතිතුමා ඔබතුමාට මිනිත්තු දෙකකට කාලයක් තියෙනවා.
අවසානයේ මට කියන්න වෙනවා මේ සතාට අර මහාචාර්යවරු ආචාර්යවරු වෛද්‍යවරු මේ නිලධාරීන් ගිහිල්ලා පර්යේෂණ පවත්වනකොට තේරුම් ගත්තා මේ සතාට වෙඩි තැබුවේ ජීව උණ්ඩ වලින් කියලා. එතකොට මම ඔබට කියන්නේ අපි කොහොමද මේ වනජීවි අමාත්‍යංශයේ විශ්වාස කරන්නේ? ගරු සභාපතිතුමනි මේ රටේ වනජීවි අමාත්‍යංශයයි වෙන් කරලා ඒ අමාත්‍යංශයට ප්‍රතිපාදන දීලා මේ කටයුතු කරන්නේ මේ වනජීවි ප්‍රශ්නයට මිනිසුන්ට සාධාරණ උත්තරයක් දෙන්න කියලා. ඒ මිනිස්සු තමන්ගේ කුඹුරත් ගොයමත් ගිනි අරගෙන තියෙන වෙලාවක ආර්ථිකයේ බංකොලොත් වෙලා තියෙන වෙලාවකදී අඩුගානේ ආණ්ඩුවේ රස්සා ඉල්ලන්නේ නැතුව මේ වඩ ජීවි ප්‍රශ්නෙට උත්තරයක් ඉල්ලනවා. නමුත් අපිට ඒකට උත්තරයක් දෙන්න බැරි වෙලා තිබෙනවා. අපි දන්නවා පහුගිය කාලේ මේ ප්‍රශ්නේ කියන්න අපි ගිහිල්ලා අපිට පාර්ලිමේන්තුවෙන් එළියට යන්න වෙලා තිබ කාලයක් තිබ්බා. මහනුවර දළදා මාලිගාවත් එක්ක ආශ්‍රිතව තියෙනවා සභාපතිතුමනි සම්ප්‍රදායක්. මේ අලියතුන්ගෙන් සමන්විත පෙරහර කර්මාන්තයක් කරනවා. මේ හීල අලියතුන් ලෝකේ සාමාන්‍යයෙන් මැලේසියාව, සිංගප්පූර්, මැලේසියාව, ඒ වගේම තායිලන්තය වගේ රටවල්වල යම් ප්‍රමාණයක් ඉන්නවා තමන්ගේ කැලෑවල ඉන්න ප්‍රමාණයට වඩා. ලංකාවේ 5000ක් ඉන්නවා කියලා කියනවා මේ අලියතුන්. ඒකෙන් හීල ඇතුන් ඉන්නවා කියලා කියන්නේ අලියතුන් ඉන්නවා කියන්නේ 98ක වගේ ප්‍රමාණයක්. මේ මහනුවර දළදා මාලිගාවේ මේ සම්ප්‍රදාය කරගෙන යන එක ඉදිරියේ නතර වෙයි. ඒ නිසා අපි කියනවා හක්කපඩස් කාලා ඒ වගේම මිනිස්සු වෙඩි තියලා විනාශ කරන අලියන්ගෙන් ඇයි අපිට බැරි යම් කිසි විදියකට ස්වභාවිකව මේ අලි පන්තියක් අපිට ආරක්ෂා කරගන්න රැකගන්න ඒ අය මේ සම්ප්‍රදායෙන් උඩ ලබා දෙන්න. එංගලන්තයේ අශ්වයන්ගෙන් පුළුවන් නම් පෙරහැර පවත්වන්න ඇයි අපිට මේක කරන්න බැරි? ඒ නිසා ඔබතුමාට මම කියනවා අපි ආපදා කළමනාකරණය කරන වචනයක් කියන්න මට අවස්ථාවක් දෙන්න සභාපතිතුමනි. මේ අපේ සංවර්ධන ව්‍යාපෘති කරනකොට ආපදාවන්ට ලක් වෙන තැන් පිළිබඳ අවධානයෙන් ඉන්න ඕනේ. මම ජීවත් වන යකිනුවර දන්තුරේ නගරේ පෙරේද දවසේ වතුරෙන් යට වෙලා සියලු කඩ ජලයෙන් යට වුණා. අර අකුරණ ප්‍රදේශයේ මිනිස්සු හැමදාම වතුරේ ඉන්නේ වැස්ස වහිනකොට. මේ මිනිස්සුන්ට සාධාරණ උත්තරයක් දෙන්න ආපදා කළමනාකරණයේදී තාම සමත් වෙලා නැහැ. සංවර්ධන කටයුතු කරනකොට අර පොත්තපිටියේ කර්මාන්ත උද්‍යානයක් හදනවා. ඒ උද්‍යානය හදනකොට මේ ජල බැසියම් පිළිබඳව මූලික අවධානය යොමු කරන්න කිව්වා. නමුත් අපි ඇමතුමා ඒ පිළිබඳව කටයුතු කරේ නැහැ. ඒ නිසා මේ ආපදා
කළමනාකරණයේදී
ගන්න කිලිලිව කරනවා. ඔබතුමාට ස්තුතියි. කාලය ලබා දුන්නාට
ස්තුතියි. ඊළඟට හොනරබල් Kulasingam Dilipan, you have 9 minutes.
Nandri, Avaikku Thalaimai Thaangum Uruppinar Avargale. Vanavala Thinaikkala Amaichu Thodarbaaga Naan Paaraalamandra Uruppinaraaga Therivaagiyadhilirundhu Indru Varai Naan Pesi Varugiren. Indru Kooda Naan Indha Vanavala Vidayangal Thodarbaaga Enakku Pesuvadharku Manamillai. இருந்தாலும் மேன்மதங்கிய ஜனாதிபதி அவர்களின் வாக்குறுதிக்கு அமைய இந்த மக்களுடைய அவல நிலைகளை கருத்தில் கொண்டு மீண்டும் இந்த விக்ரமாதித்தன் கதை போல மீண்டும் எமது மக்களுக்காக இந்த வனவள திணைக்கள பிரச்சனையை நான் இங்கு பேச விரும்புகிறேன். இந்த அரசாங்கத்தினுடைய முன்னாள் ஜனாதிபதி மற்றும் சிபி ரத்நாயக்க அவர்கள் முன்னாள் வனவள திணைக்கள அமைச்சர் கௌரவ மஹிந்த அமரவீர மற்றும் இராஜாங்க அமைச்சர்கள் இப்படி படிப்படியாக சகலரிடமும் எமது கோரிக்கைகளை முன்வைத்து இன்று வரை எமக்கான தீர்வுகள் எட்டப்படவில்லை. இருந்தாலும் தற்போதைய மாண்புமிகு ஜனாதிபதி அவர்களிடம் எமது கோரிக்கையை முன்வைத்த பொழுதுதான் இந்த 1985 பிறகு வனவள திணைக்களம் கையகப்படுத்திய காணிகளை விடுவிப்பது தொடர்பான நடவடிக்கை எடுக்கப்பட்டது. குறிப்பாக கௌரவ அமைச்சர் பவித்ர வன்னியராச்சி அம்மையார் அவர்களுக்கும் அமைச்சினுடைய செயலாளர் அவர்களுக்கும் இந்த இடத்தில் நன்றி தெரிவிக்க வேண்டும். ஏனென்றால் சிறந்த முயற்சிகளை எடுத்து இன்று ஓரளவு இந்த விடயத்தில் அக்கறை செலுத்தி வருகிறார்கள். சில மாதங்களுக்கு முன்பு கூட அமைச்சினுடைய செயலாளர் அவர்கள் வனவள திணைக்கள அமைச்சினுடைய செயலாளர் அவர்கள் வவுனியாவிற்கு வருகை தந்து காலை முதல் இரவு வரை இந்த காணிகள் விடுவிப்பு தொடர்பாக ஒரு நல்ல முன்னேற்றகரமான செயற்பாடை முன்னெடுத்திருந்தார். இருந்தாலும் அதற்கு பிற்பாடு ஏனைய மாவட்டங்களில் இதேபோன்ற செயற்பாடுகள் முன்னெடுக்கப்பட்டதன் பின்பு பல 1000 ஏக்கர் காணிகள் பிற மாவட்டங்களில் விடுபடுகின்றன. இந்த மன்னார் வவுனியா மாவட்டங்களில் காணிகளை விடுவிப்பதில் மாவட்ட அதிகாரிகள் மாவட்ட உத்தியோகத்தர்கள் ஒரு அசமந்த போக்கான வேலை திட்டத்தை முன்னெடுக்கின்றனர். அது உண்மையில் ஒரு கவலைக்குரிய விடயம். குறிப்பாக ஒரு பிரிதொரு மாவட்டத்தில் பல 1000 ஏக்கர் காணிகள் விடுவித்து ஒரு சொற்ப எண்ணிக்கையில் சொற்ப 100 நூற்றுக்கணக்கான ஏக்கர் காணிகள் தான் நேஷனல் கமிட்டிக்கு அனுப்புகிறார்கள். இந்த கூட்டத்தில் ஜனாதிபதி அவர்களுடைய செயலாளர் திரு இளங்கோவன் அவர்கள் கூட பங்கு பெற்றிருந்தார். அவர் கூட சொல்லுவார், சந்திரா மடத்துக்கு அனுப்புங்க, சந்திரா மடத்துக்கு அனுப்புங்க, இந்த காணிகளை நாங்கள் விடுவிக்கிறோம், இந்த முயற்சியை எடுக்கிறோம் என்று. ஆனால் அமைச்சனுடைய செயலாளர் திருமதி சந்திரா அவர்கள் இந்த முயற்சியை எடுத்தாலும் அதற்கு கீழ்நிலையில் இருக்கக்கூடிய உத்தியோகத்தர்கள், மாவட்ட ரீதியாக இருக்கக்கூடிய இந்த அதிகாரிகள் உத்தியோகத்தர்கள் இந்த மக்களுக்கான இந்த காணிகளை வழங்குவதில் அக்கறை காட்டுவதில்லை. இது ஒரு வேதனையான விடயம். 3 வருடமாக எமது தொடர் முயற்சியின் பயனாகவே ஜனாதிபதி அவர்களால் இந்த 85ஆம் ஆண்டுக்கு பிறகு கையகப்படுத்தப்பட்ட காணிகள் விடுவிப்பது தொடர்பான வேலைத்திட்டத்தை முன்னெடுத்திருந்தார்கள். இப்பொழுது பார்க்கலாம், அவைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, என்னிடம் ஜனாதிபதி செயலகத்தால் எமக்கு உறுதியளிக்கப்பட்ட கடிதங்கள், வனவள திணைக்களத்தால் உறுதியளிக்கப்பட்ட கடிதங்கள், வனஜீவராசிகள் அமைச்சால் உறுதியளிக்கப்பட்ட கடிதங்கள், ஏராளமான கடிதங்கள் என்னிடம் இருக்கின்றன. ஆனால் இந்த அமைச்சுகளால் உறுதியளிக்கப்பட்ட வேலைத்திட்டங்கள் எந்த முன்னேற்றமும் காணவில்லை. எமது வன்னி பிரதேசத்தில் 6 பாராளுமன்ற உறுப்பினர்கள் இருக்கிறார்கள். இதில் 1/3 கடிதங்களையாவது அவர்கள் வைத்திருந்தால் நான் இந்த விடயத்தில் இருந்து நான் ஒதுங்கிக் கொள்கிறேன். தொடர் முயற்சியாக எமது மக்களது அவல நிலையை கண்ணூடாக கண்டு அந்த இடங்களுக்கு நான் பல எனது தோழமைகளோடு இணைந்து, அந்த கிராம மக்களோடு இணைந்து அந்த பிரதேசங்களுக்கு நான் நேரடியாக சென்று வந்திருக்கிறேன். 30,000 ரூபாய் செலவழித்து இந்த கலர் பிரிண்ட் அவுட்களை நான் எடுத்திருக்கிறேன். கௌரவ அவைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, 4 நாளைக்கு முன்பு கூட நான் ஜனாதிபதி செயலகத்திற்கு சென்று இந்த வனவள திணைக்கள அமைச்சினுடைய சில அசமந்த செயற்பாடுகளை நான் ஜனாதிபதி அவர்களது கவனத்திற்கு கூட கொண்டு வந்திருக்கிறேன். ஜனாதிபதி அவர்கள் சொல்லியிருக்கிறார், ஆவணம் இல்லாவிட்டாலும் பரவாயில்லை, யுத்தத்துக்கு முன்பு இந்த மக்கள், குறிப்பாக வடபகுதி தமிழ் மக்கள் செய்து வந்த அந்த காணிகளில் குளமோ வயலோ அல்லது ஒரு வயல் கட்டோ வரம்போ வீடுகளோ மலசல கூடங்களோ ஒரு அடையாளத்துக்கு காணப்பட்டால் கூட அந்த காணிகளை விடுவியுங்கள் என்று. ஆனால் இந்த அதிகாரிகள் அந்த விடயத்தில் அக்கறை காட்டுவதில்லை. அவைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, எனக்கு ஒரு அனுமதி தாருங்கள், இந்த விடயத்தை நீங்கள் ஒருக்க நன்கு கேளுங்கள்.
Sir, we have said, we have, there's forest, there's been a difference of opinion with the, about the forest lands. I said we go by the 1985 map. If it was a village, it is a village. If it's forest in 85, it stays as forest. Now that has been worked out. Many of the MPs have gone there. They are working that out.
இப்ப இந்த இதில் உரையாற்றியவர், இந்த ஊடக சந்திப்பை ஏற்படுத்தி ஊடகங்களுக்கு பதில் சொன்னவருடைய பெயர் மேன்மதங்கிய ஜனாதிபதி ரணில் விக்ரமசிங்க அவர்கள். ஒரு வாரத்துக்கு முன்பு ஜனாதிபதி அவர்கள் ஊடக சந்திப்பில் தெளிவாக கூறியிருக்கிறார், 1985க்கு பிறகு கையகப்படுத்தப்பட்ட, அதாவது அந்த வரைபடத்தில் கிராமமாக இருந்த இடம் கிராமமாகவும் வயலாக இருந்த இடம் வயலாகவும் கையளிக்க சொல்லி. ஆனால் இந்த செயற்பாடை ஜனாதிபதி அவர்களுடைய இந்த பேச்சை மதிக்காமல், இந்த கருத்திட்டத்தை மதிக்காமல் மாவட்ட ரீதியாக இருக்கக்கூடிய வனவள அதிகாரிகள் செயற்படுவது உண்மையில் ஒரு வேதனைக்குரிய விடயம். மனசாட்சி இருந்தால் இங்கு இருக்கக்கூடிய வனவள அதிகாரிகளே, நீங்கள் மனசாட்சி இருந்தால் இந்த ஜனாதிபதி அவர்களுடைய இந்த கருத்திட்டத்தை முன்னெடுங்கள். இத்தனை விடயங்களை சொல்லியும்
இன்னும் 2 நிமிடங்கள் உண்டு,
சரி முடித்துக் கொள்கிறேன். நான் பலமுறை இந்த வனவள அதிகாரிகளை அழைத்திருக்கிறேன், நேரடியாக வாருங்கள், கள விஜயங்கள் செய்யுங்கள். கூகுளில் பார்க்கின்ற பொழுது சிறு பற்றக்காடுகள் கூட பச்சையாகத்தான் தெரியும். அங்கு நேரடியாக வரும் பொழுதுதான் அது பச்சையா அல்லது பயிரான்றது விளங்கும் என்று குறிப்பிட்டாலும் இந்த அதிகாரிகள் வருவதற்கு அங்கு இடமளிப்பதில்லை. இப்ப சமீபத்தில் கூட வவுனியாவில் நான் நினைத்தேன் இவர்கள் வனவள காணிகளை விடுவிப்பதற்காக வருகிறார்கள் என்று. ஆனால் இவர்கள் வந்தது வனவள காணிகளை மறுபடியும் காடாக்குவதற்கு. வந்தபொழுது அவர்கள் கண்ணூடாக கண்டது அங்கிருந்த மலசல கூடம், பல இடிந்த கட்டிடங்கள், இப்படி இருந்தும் புதிதாக காடை உருவாக்குகிறார்கள். இப்படி செய்வது ஜனாதிபதி அவர்களுடைய பேச்சை மதிக்காமல் செய்கிறார்கள். நான் மீண்டும் சொல்லிக் கொள்கிறேன், தொல்பொருள் திணைக்கள அதிகாரிகளுக்கு ஏற்பட்ட இந்த விடயம், அவர்களுக்கு எடுத்த நடவடிக்கை, வனவள அமைச்சினுடைய சில அதிகாரிகளுக்கு ஜனாதிபதி அவர்கள் எடுப்பார் என்கிற நம்பிக்கை எனக்குள்ளது. இன்று கூட உளுந்து பயிர்ச்செய்கை, முழு இலங்கைக்குமான உளுந்து உற்பத்தியில் வவுனியா மாவட்டம் 40% உற்பத்தியை வவுனியா மாவட்டம் செய்து கொடுக்கின்றது இந்த நாட்டுக்கு. ஆனால் இன்று வரை ஒரு சொற்ப காணிகளை விடுவிக்காமல், நான் இலக்கு வைத்து பயணிக்கின்றேன். ஏனைய பாராளுமன்ற உறுப்பினர்கள் போல அல்ல, நான் இலக்கு வைத்து காடு காடாக திரிகிறேன். வருகிற வருடம் 55% உளுந்து உற்பத்தியை வவுனியா மாவட்டத்தில் உற்பத்தி செய்து காட்டுவேன். அவைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, ஆனால் இந்த வனவள அதிகாரிகள் ஒரு கொஞ்சம் எமக்கு ஆதரவு அளித்தால் இந்த நாட்டினுடைய பொருளாதாரத்தை இந்த வனவள காணிகளை வைத்து சீனாவுக்கோ ஜப்பானுக்கோ விற்பதற்காக இந்த காணிகளை கேட்கவில்லை. இருந்தாலும் இந்த உளுந்து பயிற்சியை செய்யக்கூடிய காணிகளில் அந்த உளுந்தை சப்பாத்து கால்களால் உலக்கி மிதித்து மரக்கண்டுகளை நடுகிறார்கள். அதே போல பிரதேச செயலாளர் அனுமதி வழங்கியும் கடிதங்கள் கையளித்தும் ஒரே ஒரு நிமிடம் அவைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே ஒரு நிமிடம் தாருங்கள், முடித்துக் கொள்கிறேன். இன்று பிரதேச செயலாளர் அது கடிதங்களுக்கு கூட மதிப்பளிக்காமல் கைது நடவடிக்கை ஈடுபடுகிறார்கள். சமீபத்தில் நடந்த குழு கூட்டத்தில் கூட எமது அமைச்சர் பௌத்ரா வன்னியராட்சி அம்மையார் உறுதி அளித்திருந்தார். மன்னார் மோதரகம ஆறு தொடர்பாக வனஜீவராசிகள் திணைக்கள பணிப்பாளர் அவர்கள் தெரிவித்திருந்தார், தான் நேரடியாக பார்த்து அறிக்கையிடுவதாக அவர் அறிக்கை அளித்திருக்கின்றார். அது ஆறு அல்ல குளம் என்று சொல்லி இன்று நக்டா நிறுவன பணிப்பாளர்கள் போய் ஆய்வு நடத்தியிருக்கிறார்கள். அது குளம் அல்ல, ஆறு, கடலில் கலக்கக்கூடிய ஆறு. நல்ல பெருமதியான நண்டு, இறால், மீன் என்று சகல வளமும் இருக்கின்றது. இன்று அவர்களது வயிற்று பசியை போக்குவதற்கு இந்த வனவள திணைக்களமும் வனஜீவராசிகள் திணைக்களமும் அனுமதி அளிக்கவில்லை. நான் மீண்டும் ஒருமுறை கூறி அமர்கிறேன், இந்த நாட்டினுடைய அதிபர் ஜனாதிபதி அவர்கள் ரணில் விக்ரமசிங்க அவர்கள் சொல்லக்கூடிய விடயத்தில் கவனம் செலுத்தி எமது மக்களுக்கான இந்த காணியை விடுவித்து தாருங்கள் என்று கூறி அமர்கிறேன். நன்றி.
சபாபத்துமணி, உண்மையை தானே வினாடி கொள்ளாக கலையா திபுனா கமக்னே சபாபத்துமணி அதில் ஓகே ஹம ரட்டக்ம ஜனதா பகும கதாகரன பரிசர சம்பந்தவின் கதாகரண்டிலாய பார்லிமெண்ட்வே ஏவகை வனஜீவி வனசம்பத் அமாத்தியான்சகன கதாகரண்ட மேவிலாவே பச்சனைய கதாகரண்ட அவஸ்தா லபிமகன மம இத்தாம் சத்துட்டு வேணுமா. விசேஷம் முழு லோகே மத கதாகரண்டே உஷ்ணத்தை அடுக்கற கனிம உஷ்ணத்தை பாலன கிரீம சக உஷ்ணத்தை அடுக்கற கனிம என கிளைமேட் சேஞ்ச் என கல்பனா கதா கண்டுவா தேசகுணிக்கு விபர்யாச அத்தினோயும பிலிபந்தவ பாலனை கரகணியும் சந்தா புலுவங்க உப்பரையும் உற்சாக கண்டுவா செல்சியஸ் அம்சக தேகாக் பாலனை கிரியமோ செல்சியஸ் அம்சக எக்காய் தசம பகாக் அடு கரகணியும் சந்தா தமாய் ஏ உற்சாக தரன் பரிசம்மேளனய பரிசமுலுவத்துளின் அப்பே நடத் மே கிவசுமட்ட அசங்கல் அத்திபினவா මම විතරයි ලබන මාසෙ වෙනකොට ඩුබායි වලදී මේ සම්බන්ධයෙන් සුවිශේෂී සාකච්ඡාවක් පැවැත්වීමටත් නියමිතව සිටිනවා. මේ වෙලාවේ අපේ රටේ එක්කෙනෙකුට පමණක් වග නොකියන සමස්ත රටම වගවිය යුතු කාරණයක් වශයෙන් තමයි මේ පරිසරය අපිට උචිත ලෙස පවත්වාගෙන යෑම අපේ වගකීමක් ලෙස මම කල්පනා කරන්නේ. මම මාතලේ මහනගර සභාවේ හිටපු නගරාධිපතිවරේ. ඒ නගරාධිපති වශයෙන් මට එදා පරිසරය සම්බන්ධයෙන් සමස්ත රටේ පැවති කම්පිටිෂන් එකෙන් තරගකාරී ඒ මහනගර සභාව අතර පළවෙනි ස්ථානය ලබා ගන්න පුළුවන් වුණා. සුවර්ණ පුරවර සම්මානය මට එදා ලබා ගන්න පුළුවන් වුණා. එතන මේ පරිසරයත් ඒ සඳහා ඇතුළත්. ඉතින් ඒ නිසා ගස් හදපු කෙනෙක් වශයෙන් තමයි පරිසරයට ආසා කරන කෙනෙක් වශයෙන් තමයි අද මේ සභාවේදීත් මම කතා කරන්නේ. විශේෂයෙන් පරිසරය ගැන කතා කරනකොට අපේ කේලිය රම්බුක්කල් ඇමතුමා ඉන්නවා. මම හිතුවා මේ සඳහා සුවිශේෂී වගකීමක් ඉස්සර වෙන අමාත්‍යවරයෙකු වරේක වශයෙන් අපි දකිනවා. ඒ වගේම පවිත්‍රා ගරු වන්නේආරච්චි මැතිනිය වනජීවි සහ වනසම්පත් අමාත්‍ය තුමිය වශයෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරනවා. දේශපාලන වශයෙන් අපි අපේ ජනතාවට දුන්න පොරොන්දු අනුව නොයෙක් තීරණ තීන්දුව ගන්නවා. ඒ වගේම දෙදස් විසි අතර ජනාධිපතිතුමාගේ අයවැලේකනය තුළ මමිතන මේ පරිසරය ගැන ඒවගේ වනජීවි වල සම්පත් අලිමිනිස් ගැටුම ගැන ඒවගේම ඉඩම් කොල අයිතිය ලබාදීම ගැන මමිතන සුවිශේෂී යෝජනා රාසියක් ඉදිරිපත් කළා. මේ යෝජනා දිහා බලපුහම එතුමගේ දැක්ම පිළිබඳ අපිට බොහොම සතුරුවෙන්ඩ පුළුවන්. විශේෂයෙන් ඉඩම්මල අයිතිය මේ රටේ ජනතාවට ලබාදීම තුළ මේ ප්‍රශ්නෝට උත්තරයක් ලබා ගැනීම සඳහාත් අද අපිට අවස්ථාව පැමිණිලා තියෙනවා. මම දකිනවා ඉඩම්වල සමහරට කිසිම අයිතියක් නැතුව හිටපු ගොවි ජනතාව ඈත දුෂ්කර ගම්මානවල ඒ ජනතාව ඒ ඉඩම් අයිතිය ලැබීම තුළ ඔවුන්ගේ නිෂ්පාදන ඔවුන් ව්‍යවසායකින් වශයෙන් ගොවීන් වශයෙන් ඔවුන්ගේ නිෂ්පාදන ඉදිරිපත් කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් කරනවා කියලා අපි විශ්වාස කරනවා. දැන් මෙතනදී මම මොහොතකට කලින් යම් යම් තොරතුරු ටිකක් ගත්තා. මෙරටේ සමස්ත කැලෑ ප්‍රමාණය මේ පරිසරයට අපිට කාබන් ඩයොක්සයිඩ් අයින් කළා ඔක්සිජන් ලබා දීම සඳහා 24%. ඒක දැන් 17% දක්වා අඩු වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. තේ ඉඩම් ප්‍රමාණය 13%, රබර් ඉඩම් ප්‍රමාණය 12%, පොල් ඉඩම් ප්‍රමාණය 14%, ඉදිකිරි දිහා බලපුවම 0.4%, ජලාසහ තෙත්බිම් දිහා බලපුවම 5.4%, මුඩුබිම් ප්‍රමාණය බලපුවම 1.2%, කුමරී ඉඩම් සමස්ත කෘෂිකාර්මික ඉඩම් වලින් 56%කින් 52%ක් දෙන්නේ කුමරු ඉඩම්. මේ කුමරු ඉඩම් දිහා බලපුවාම පහත්බිම් 9.1%. මේ දිහා බලපුවාම සභාපතිතුමනි අපේ රටේ හාල් නිෂ්පාදනය ගැන අපි අමුතුවෙන් කතා කරන කෘෂිකාර්මික ඉඩම් වලින් සමස්ත 52.75%ක් පමණ කුමරු වී වගා කරන ඉඩම්. ඉතින් මං හිතන්නේ අපේ රටේ සහල් නිෂ්පාදනය ගැන මම හිතන්නේ අද මෙතන මහින්ද අපරවීර ගරු ඇමතුමා හිටියා පොහොර මිල ඊයේ වෙනකොට අඩු කරන්න පුළුවන් වුණා. මෙතෙක් පැවති පොහොර මිලට වඩා 50%කින් මම හිතන්නේ ඒ තුළ අලුත් හොඳ නිෂ්පාදනයක් ඉදිරි කන්නේදී ලබා ගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන් රීයුස් නවත පාවිච්චි කිරීම රීආර් මං හිතා ආර් සිස්ටම් 5ක් තිබුණා. ඒ කාරණාන්සි අපි ඉන්න කාලේ 3.4 තිබේ දැන් ඒක 5-6 වෙලා තියෙනවා. නවත පාවිච්චිය ඒ වගේම අඩු කිරීම පාවිච්චිය රීසයික්ලින් ප්‍රතිචක්‍රීයකරණය මේ ආදී වශයෙන් මේ මහනගර සභාවල තියෙන කුණු අපද්‍රව්‍ය කළමනාකරණය විශේෂයෙන් මේ පරිසර වැල් ගැටළුවලදී ඉතාම වැදගත්. අද ජනගහනය වැඩි වෙනවා. එදාට වඩා කාණු නගරවල තියෙන කාණු ප්‍රමාණය වැඩි වෙනවා. එදාට වඩා වගකීම් වැඩි වෙනවා. එදාට වඩා මාර්ග ප්‍රමාණය වැඩි වෙනවා. එදාට වඩා දරුවන්ගේ පෙරපාසල් ඒ අධ්‍යාපන කටයුතු ඒවා දිහා බලපුවම ඒවා වැඩි වෙනවා. එහෙමනම් ඒ පාලනය සඳහා කළමනාකරණය කිරීම සඳහා අද අපි අලුත් ගමනක් යා යුතු වෙනවා. විශේෂයෙන් නගරවල තිබෙන ගාබේජ් අපද්‍රව්‍ය ප්‍රමාණය 0 කිරීම තමයි මම හිතන්නේ අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. මම හිතන්නේ ලෝකේ දියුණු රටවල් දිහා බලපුවම දියුණු නගර දිහා බලපුවම මේ ගාබේජ් ගැටලුවට අපද්‍රව්‍ය ගැටලුවට විශේෂයෙන් අපිට උත්තරයක් සපයා ගත යුතුම වෙනවා. උත්තරයක් සොයා ගත යුතුමයි කියලා තමයි මම කල්පනා කරන්නේ. මුලසනේ සභාපතිතුමනි මේ කරුණාකරණ දිහා බලනකොට විශේෂයෙන් මම ජීවත් වෙන මාතලේ දිස්ත්‍රික්කය ගත්තාම ජනාධිපතිතුමාගේ මේ අයවැලේකනය තුළ සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය හා කෘෂිකාර්මික සංවර්ධනය මූලික කරගෙන අදහස් හා යෝජනා වලින් අපිට වගකීමක් තිබෙනවා මාතලේ දිස්ත්‍රික්කය තුළ අපේ වගකීම ඉෂ්ට කරන්න. විශේෂයෙන්
ගරු මන්ත්‍රීතුමා තව මිනිත්තු දෙකකට කාලයක් තියෙනවා.
විනාඩි 9යි නේද?
තව 2 minutes you have.
Yes, okay. සංචාරක ක්ෂේත්‍ර සංවර්ධනය සඳහා අපි වැඩපිළිවෙල කළ යුතු වෙනවා. ඒ අනුව රක්ෂිත භූමි වස්ගමුව වගේ භූමි නකල් සුරක්ෂිතය වගේ දේවල් අපි ආරක්ෂා කළ යුතු වෙනවා. මේදී මම ජීවත්වන මාතලේ දිස්ත්‍රික්කය ගත්තොත් විශේෂයෙන් වස්ගමුව රක්ෂිතේ නව දොරටුව මාතලේ මාවය කිරිඔය මෑතදී විරුද්ධ කළද මේ වෙනකොටත් ඒ සක්‍රීය කරලා නැහැ. එනිසා එතන ගැටලු පැනගිලා ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි ගරු අමාත්‍යතුමෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම ඉතා ඉක්මනින් ඉෂ්ට කරන්න කියලා විලා. ඒ වගේම සේවක අඩුපාඩු සහ පහසුකම් මම හිතන්නේ මීට පෙරත් ඔය පිළිබඳව ප්‍රශ්න පැනනංගා. ඒ වගේම මාතලේ දිසකේ ගිරිතලේ මින්නේරිය ස්වභාවික රක්ෂිත දඹුල්ල ප්‍රාදේශීයකම් කොට්ටාස මහමැති ඉඩම් පිළිබඳව ගැටලුව මම හිතන්නේ ලේකම්තුමියත් වනජීවි අමාත්‍යංශයේ මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන එතුමිය දඹුල්ල ප්‍රාදේශීයකම්තුමිය වශයෙන් පෙරදී කටයුතු කළ නිසා. ඒ වගේම අපේ වනජීවි මර්ගහකන්ද ජලාශය දිහා බලපුවාම මේ මර්ගහකන්ද ජලාශයත් එක්ක ඒ මායිමුණු ගම්මාන මොරගොල්ල ගලබඩ වැනි ගම්මාන නිසා අද අලින්ගෙන් විශාල හානියක් ඒ ප්‍රදේශවල සිද්ධ වෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මාතර දිස්ත්‍රික්කේ දැන් මේ වටේම තියෙනවා කිලෝමීටර් 200ක් විතර අනිකුත් දිස්ත්‍රික්වල බවුන්ඩරි. දැන් ඒ ප්‍රදේශයේ ගලවෙල ප්‍රදේශය ගත්තත්, පිල්ගම ප්‍රදේශය ගත්තත්, හෙට්ටිපොළ ඒ වගේම නාවුල ප්‍රදේශය ගත්තත් දැන් මාතලේ නගරයටත් ආසන්නයටම අලි එනවා. දැන් මෙතනදී චෝදනාවක් ආවා මම දැක්කා, මම අහගෙන හිටියා. විශේෂයෙන් අලි එන අවස්ථාවක මම හිටපු ඇමැතිතුමාට SM චන්ද්‍රසේන ඇමැතිතුමාරැද්දී මම කිව්වා මාතලේ නගරයට ආසන්නව මඩවලට අලි ආපු වෙලාවේ මං කිව්වා ඇමැතිතුමා කොහොමද තීමයක් වහම එවන්න මේ වගේ ගැටලු තත්ත්වයන්ට මුහුණ දෙන්නත් තිබුණා. ඒ නිසා මුලස්සනේ ගරු සභාපතිතුමනි මම ඉල්ලා සිටින්නේ මේ ජීවි රටවල් මේ ප්‍රදේශවල ඉදිරිකල යුතු අලි වැටර පමණක් සීමා නොකර මිනිසුන්ට පමණක් මේක බාර නොදී වෙඩි උණ්ඩේට නැත්නම් රබර් උණ්ඩේට නැත්නම් අලි වෙඩි වලට මේක සීමා නොවි මම හිතන්නේ තල් වැට ඒ වගේම දෙහි දොඩම් වගේ ජීවි මේ බෙල්ට් එකක් වට තීරුවක් මේ අලි වැටවල හරහා ඉදිකල යුතුයි කියලා මම මේ වෙලාවේ යෝජනා කරනවා. විශේෂයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ මේ තත්වය මාතලේ පමණක් නෙමෙයි සමස්ත රටේම තියෙනවා. අද ගියාම මම හිතන්නේ මේ ජීවිත ආරක්ෂා කරන්නත් අලි මිනිස් ගැටුම ආරක්ෂා
කරගන්න
මම හිතන්නේ අපි වඩාත් දුරදිග බලලා මේවට තීන්දුව ගත යුතුයි කියලා මම මේ වෙලාවේ මතක් කරනවා මුල් අසන සභාපතිතුමනි.
ස්තුතියි.